අපි අපේ ධම්ම සාකච්ඡා ආරම්භ කරමු. ලෝකය පටිච්ච සමුප්පාදයේ තුල පිහිටා ඇත. ගන්ධබ්බ තත්ත්වේ පටිච්ච සමුප්පාදයේ තුලින් පැහැදිලි කළ හැකි කියන ප්‍රශ්නයක් අහනවා. අන්තර්භවයක් ඇද්ද? ගන්ධබ්බ යනු අන්තර්භවයයි ව්‍යවහාර කරයි. මේ පිළිබඳව පැහැදිලි කර දෙන්න කියලා මත්වීමක් ඉල්ලීමක් කරනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ එකක් නෙමෙයි. පටිච්ච සමුප්පාදය මහා සාගරයක් වගේ කියන එක ධර්මයේ දෙන්නා තියෙන දෙයක්. මොහතක් මොහතක් පාසා ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාද චක්‍ර. කෙනෙක් මැරිලා හිටන් අනිසරේ ඉපදිලා ජීවිතය අවසානකම් ගත කරනකම් කියන කාලයකට විතරක් සීමා කරපු එහෙම පටිච්ච සමුප්පාදයක් නෙවෙයි පටිච්ච සමුප්පාදය කියන්නේ. එක එක තත්පරයක් පාසා පටිච්ච සමුප්පාද විග්‍රහ වෙනවා. සෝටි පටිච්ච සමුප්පාද වශයෙන් විග්‍රහ වෙනවා. ඒ මොහොතේ ක්‍රියාකාරීත්වය. අපි යම් කිසි සම්මතයක් කියලා නම් මොනවද හරි. සම්මතයක් කියන්නේ ලෝකේ විද්‍යාමාන වෙන මොනවා හෝ දෙයක්. ඒකට අපි නමක් දාගන්නවා ඒක භාවිතා කරලා. කාලයේ තීමාච්ච කාල මාත්‍රයකට හෝ එහෙම නැත්නම් අපි ද්‍රව්‍යයකට හෝ ද්‍රව්‍ය ඉදාම් කුඩා ද්‍රව්‍යයකට හෝ සත්‍යයකට පුද්ගලයකට අපි නමක් දාගෙන යම් කිසි සම්මතයකින් ආමන්ත්‍රණය කරනවා. නැන්නම් සම්මතයක් වෙනඳහා යොදනවා ඒක හඳුන්වන්නට. මෙන්න මේ සෑම සම්මතයක් ආරම්භ වීම ඒකේ ප්‍රවැත්මේ ස්වභාවය ඒකේ අවසානය. ඔල්ලෝේ කාරණා පිට තුළ ජාති ජරා මරණ කියන මේ කාරණා තුර අරන් වෙනවා. ඒ වගේ මේ සෑම ජාතියක්ම හටගන්නේ හේතු වෙච්ච ක්‍රමයක් තියෙනවා. හේතුවක් නැති ඵලයක් නැහැ කියන්නේ ඉතාම කුඩා නමකින් හඳුනන දෙයක් වුණා. ඒ ජාතිය හට ගැනීමට හේතුවක් තියෙනවා. අනිත් ජාති සිද්ධාන්තය තමයි ජාති හට ගන්න සිද්ධාන්තය තමයි පටිච්ච සමුප්පාදය. හිත පිළිබඳ ජාති හෝ ගත පිළිබඳ ජාති හැම දෙයක්ම හටගන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අනුව. මේ ක්‍රියාවලිය පිටත් කර හටගත්ත කිසිම දෙයක් ලෝකය ඇතුලේ නැහැ. ලෝකයටයි සීමාව තුල නැහැ. දැන් ලෝකෙන් පිටත් කර ගියා ලෝකෙන් විතර නම් නිවන නිසා වෙන දෙයක් නැහැ. පටිච්ච සමුප්පාදේ නිරෝධ කරගොහමයි නිවන. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඉවරෙච්ච දෙන අවසාන කරගොතන තමයි නිවන තියෙන්නේ. ඒ පිටත් කර තියෙන පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියෙන් හටගන්නේ ලෝකෙ. සාධනික කියලා එකක් කියවනම් අපි මාත්‍රේක හටගත හැකි ඉතාම සුළු මොහොතක තත්පර ගානක විනාඩි ගානක සාධනිකන් හටගෙන ගෙවිලා ගියා. ඒකත් පටිච්ච සමුප්පාදේ. ඒ රාග හිතනත් පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. සමහරවිට ඒ රාග හිත කියන එක වර්ධනය වෙලා දවසක් තුල කෙනෙකුට තියෙනවා නම් එහෙම. ඒ මුළු දවසක් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියකින් ඒ දවසේ ක්‍රියාවලිය කියන්න පුළුවන්. දේශයක් මොහොතක් නැගුණා. ඒ නැගිච්ච මොහොතක් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුලින්මයි නැගුණේ. මොන විදියෙව හිතක් හටගත්තා. කායික ක්‍රියාවලියක් හටගත්තා. මේ හැම ක්‍රියාවලියකින් අපි නමක් ගන්නවා. ඒකත් පටිච්ච සමුප්පාදයි. හේතුවක් නැතුව ඒ ඵලෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගන්ධබ්බය කියන්නේ ප්‍රයෝගික අවස්ථාවක්. ගන්ධබ්බය කියන්නේ යමෙක් ඇත්නම් ඒකත් පටිච්ච සමුප්පාදයි. ඒ වගේම ගන්ධබ්බය කියන මුළු ක්‍රියාවලියක් හිත බැලුවහම මේ අත්දැකීම ලැබිලා ඒ ගන්ධබ්බය නැවතත් මෞකෂයකට යනකම් ඊළඟට මේ මත්ලේකයක් නැවත මෞකෂයක් ඇදලා විහි වෙලා එනවනම් මේ මොහොත සම්පින්දනය කරලා ගත්තාම ඒකත් පරිච්ඡ සම්පන්න විග්‍රහ කළ හැකියි. පරිච්ඡ සම්පාදී කියන්නේ ඒ වගේ ලෝකයේ සියලු ප්‍රයත්න විග්‍රහ කරන්න පුළුවන් හේතුඵල න්‍යාය. මේක එක දිගට සීමා කරලා තිබ්බොත් එහෙනම් ලොකු අලුපාඩුවක්. අජීවී අජීවී සියලු දෙයක්ම බොඩි නැගිලා යම් සම්මතියකින් හඳුන්වනවා නම් හඳුන්වන්න පටන් ගෙන ඒ සම්මතයේ ඉක්ම යන තැනට එනවා. වෙන සියලුම ක්‍රියාවලින් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලින්. සත්‍යයක් විසින් කරනවා පුද්ගලයෙක් විසින් කරනවා කියන දෘෂ්ටිය දුරු වෙලා යනවා. මේ සියල්ලම හේතුඵල න්‍යායන්ගේ නැත්නම් හේතුඵල ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයක් මිස ඇතැයි කියලා සීමා කරන සම්මත කරලා තියෙන සම්මත ඇරෙන්නේ. පරමාර්ථ වශයෙන් ඇති දෙයක් කියලා පෙන්වන්න එකක් නෑ කියලා දෙන්නවා. පරමාර්ථ වශයෙන් තියෙන හේතුඵල න්‍යාය බව පෙන්වන්න. මෙන්න මේ ධර්ම විග්‍රහය කරන එක තමයි පරිච්ඡමෝපාදී කියන්නේ. මෙන්න මේක දැනගත්තාම තමයි කෙනෙක්ගේ ආත්ම දෘෂ්ටිය දුර වෙන්නේ. ඇත යනුවෙන් හඳුනන යමක් සදාතනික වශයෙන් පවතින දෙයක් හෝ ලෝකේ තියෙනවා. ඒක හටගත්ත හේතුවක් නෑ. ඒක තමයි ලෝකේ සදාතනික ස්වභාවය. මේ ආදි වශයෙන් මුලා අදහස් වලට වැටලා ඉන්න අය. ඒ සියල්ලම විග්‍රහ කළා එහෙම එකක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. ලෝකේ කියන්නේ හේතුඵල වශයෙන් කර්ම යම් කිසි ධර්ම හටාවට උනො හටගත ක්‍රම හටාවක ප්‍රතිඵලයක් කියලා. ඒ හටගත්තා නම් හටගත් එකත් මොහොතක්වත් එකාකාර තිබෙන්නේ නැතුව විපරණාගිටපත් වෙන වෙනසල යන හැටි පෙන්නලා. ජාතියක් හටගත්තා නම් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා කෙලවර වෙන හැටි පෙන්නලා. මෙන්න මේ ආකාර ධර්මතාවය කියන එක පරිච්ඡම උපාදී. දැන් මේ ගන්ධබ්බය කියන වචනේ ගත්තාම මේක අපි තෝරා ගන්න ඕනේ. මේක තෝරා ගන්න කියලා ගැඹුරු විමා විග්‍රහ කරලා තියෙනවා. සීඩී කැටිවලුම් ගත් විමා විග්‍රහ කරලා ඒවා හොඳට විග්‍රහ කරගන්න. කෙටිය විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න අවශ්‍ය නිසා මූල ධර්ම. මේ සත්‍යයේ හැටියට මේ දෙනී සිටින මේ මිනිස්සුය ගත්තොත් ඒ මිනිස්සු අරගත්තා. මක්ලේ කයත් ගන්න සත්‍යයේ කරගත්තා. මේ සත්‍යය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. කර්ම ශක්තිය මුල් කරගෙන ඉතාම සියුම් ශරීර ආකෘතියක් හටගන්නවා. මේක ශරීර ආකෘතියක් කියන්නේ ඒක තමයි අවින දැනෙන වැටහෙන දෙන ප්‍රසාද රූප කියලා එකට කියනවා. චක්කු ප්‍රසාදේ, සෝතා ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියලා ප්‍රසාද රූප කියලා කොටසක් තියෙනවා. හැබැයි අටුවාවල නම් එක විග්‍රහ කරන්නේ මේ ක්‍රමෙට නෙමෙයි. ප්‍රසාද රූප කියන්නේ යම් ඇහි තියෙන උපගතිය, කනේ තියෙන මුදුවක් ආවිදී මේ ඇතුලේ තියෙන බුද්ධක් වායි කියනවා. ඒක නාහිය ඇතුලේ එළුපුරයක් වායි එකක් තියෙනවා බොහොම මුදුවට. ඒක ගාන ප්‍රසාදේ. ඔය ආදි වගේ මේ රස දිව කියලා එකක් තියෙනවා මේ දිවත් එක්කලා. ඒක ජීව ප්‍රසාදේ කියලා. කාය ප්‍රසාදේ කායේ හැමතැනම පැතිලා තියෙන මේ ඉතලා ගති ලක්ෂණයක්. ඔය ආදි වගේම අතුවා විග්‍රහ කරනකොට ආචාර්යවාද වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. මූලික බුදුදහම දුර විග්‍රහ කරන්නේ භූත රූප ප්‍රසාද රූප කියලා එකක් වෙනවා. මේ ප්‍රසාද රූප කියන්නේ මේ දෙක අවිෂයයි. විෂය රූප හටගන්න ඊළඟට. භූත රූප ප්‍රසාද රූප කියන්නේ මේ දෙකෙන් හටගන්න මූල මූලික රූපයක් කියලා. ඒක හටගන්නවා කර්මජ චිත්තජ කියන මේ දෙකෙන්. කර්ම චිත්ත කියන මේ දෙකෙන් තමයි රූප හටගන්නේ. රූප මූල සුද්ධාස්තක හටගන්නේ. සුද්ධාස්තකය කියලා හිතන් කියන්නේ ධාම කියන රූප කලාපයක් තියෙනවා. ඒක අපිට පේන එකක් නෙමෙයි. සර්වඥ ගෝචරයි බුදුපියාණන් වහන්සේලා විතරයි ගෝචර. අනික කිසිම අන්වේෂයකින්වත් ඒක බලන්න බෑ. ඒ තරම් අතිසියුම්. මේ මක්ලේ ඇහැක් කොච්චර සූක්ෂම කළා. එහෙම පේන්නේ දිවස කොච්චර සූක්ෂම කළා බැලුවා. දිවස රහු වෙන්නේ ඊටත් ඉතාම සියුම් එකක් මේ කර්මජ රූපය කියන්නේ. මෙන්න මේකට කියනවා ඒකජ කාය. කර්මයේම මුල් කරගෙන කර්මයේම ජන්තේවිච්ච කාය නිසා කියනවා එකකින්ම ජන්තේවිච්ච ඒකජ කාය. මොන තාලකින් හරි මේ කර්මයේ හෝ හටගත්තා යම් රූපයක්. ඉතාම සියුම් පරමාණුක රූපයක් හටගත්තා. අන්නේ අති සියුම් රූපෙ. මේ ඇසකන නාසයේ දිවකය කියන මේ ටිකයි මන හටගන්න වස්තු රූපයේ කියන එකයි. මේ ටිකේ සම්පින්දනය. ඒකට අවශ්‍ය කරන යම් රූප කලාප නැත්නම් ඊට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඊට අනුකූල වන්නා වූ කොටස වැදෙනකොට තමයි. අපිට ඇහැට පේනවා කනට ඇහෙනවා ආදී වශයෙන් අපි නිගමනය කරන්නේ. ඔන්න ඔය අති සියුම් දෙයින් ලබා ගැනීමට මේ ලෝක සත්‍යය බලාපොරොත්තු වෙලා තියෙනවා. ධනී භවන වස්තුවක් ගොඩනගාගෙන ඒක ඇසුරු කරලා ධනී භවන ආස්වාදයක් විඳින. ඒක තමයි සත්‍යයේ ස්වභාවය. මෙන්න මේ නිසා සත්‍යයගේ මානසිකත්වයේ හැම වෙලෙම හලුවක් නිපදවන්නේ. සබලයක් නිස්පාදනය කරලා බුද්ධි විඳින්නේ. අවශ්‍ය කරන විදිහට හැඩ ගැහිලා බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙන නිසා ලෝක සත්‍යය ඒකජයි නතර වෙන්නේ නැහැ. ඒකජයි කියන පළවෙනි කර්ම ශක්තියෙන් හටගන්න අතිසියුම් කය හටගත්තා. ඒ හටගන්න කය එතන පටන්ගෙන ඉර්ධ විපර්යාසයේ වාදන වෙනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ. සියලු දේට පොදු ධර්මතාවය. මොහොතක් ගන්න ඉර්ධ විපර්යාසයක් වෙනවා. ඒ කියන්නේ අලුතෙන් හටගත්තක පරණ වෙනවා කියන එකක් තියෙනවා. ගයක් හැදුවත් අලුතෙන් ගියේ පරණ ගියේ හිගේ හැටි. මේ තියා පුටුවක් අල්මාරියක් හැදුවත් අලුත් අල්මාරිය පරණ අල්මාරිය කියලා හිගේ හැටි කාලයක් යනවා. කාලයක් යනකොට කියන පරණ වෙලා කොච්චර ආරසා කළා හදලා තිබ්බත් මේක පරණයිද කියන තත්ත්වෙට වැටෙනවා. මෙන්න මේ පරණ වෙනවා කියන්නේ මොකද ඒක තිබිච්ච සත්‍ය ක්‍රමක්‍රමයෙන් පරිණාමයටපත් වෙලා විවිධත්වයටපත් වෙලා ඒ තිබුණ ආකාරයේ වෙනස් බවටපත් වෙනවා වෙනස් බවටපත් වෙන හොඳ පැත්තට නෙමෙයි හොඳ එක නරක වෙන පැත්තට අලුතෙන් කොච්චර හදා තිබ්බ මේසෙකට අල්මාරිය වුණත් නරක වෙන පැත්තට ගිය නිසා කල්යනෝ දිරනවා හයි හතිය නැති වෙලා යනවා දිරලා කැඩල යනවා මේක එක අවස්ථාවක වෙච්ච එකක් නෙමෙයි අවුරුද්දක් ගියාම පරණ වෙලා පේන ඇඳුම කරගත්තත් ඒවා ඒක පරණ වෙනවා ගියක් හැදුවත් පරණ වෙනවා කොච්චර රැකවන්න තියලා කියන පරණ වීමක් තියෙනවා මෙන්න මේක ධර්මතාවය මෙන්න මේ විපර්යාසී මොහොතක් ගන්න සිද්ධ වෙන දෙයක් අවුරුද්දක පරණ වීමේ අවුරුද්දේ එක මාසයක වුණත් නෙමෙයි එක දවසකින් සිද්ධ වුණත් නෙමෙයි දවසක් අත්හැරලා සිද්ධ වුණත් නෙමෙයි දවසක පැය 24 කින් එක පැයක් අත්හැරලා සිද්ධ වුණත් නෙමෙයි එක පැයක් තුළ සිද්ධ වුණත් නෙමෙයි එය තත්පර හැදෙන්නේ මෙතුණා ඒක තත්පර හැදකට තත්පරයකට වුණ වෙනස් වීම. තත්පරයක් අත්හැරලා සිද්ධ වෙනක් නෙමෙයි. තත්පරයේදී සිද්ධ වුණක් නෙමෙයි. තත්පරේ තව තවත් විඳලා බැලුවා. තත්පරේ කෝටි ගානකට විඳලා බැලුවා. කාල මාත්‍රය තුළවත් එකාකාරව තිබිලා ඇති පරිවර්තනය වෙලා තියෙනවා. මෙන්න මේ පරිවර්තන ක්‍රියාවලිය මොහොතක් ගන්න සිද්ධ වෙන නිසා මෙන්න මේ ක්‍රියාවලියේ මේ කර්මජ රූපේදත් ඒක උරුමයි. කර්මජ රූපයේ අලුතෙන් කර්ම ශක්තියෙන් හටගෙන ජනිත වෙච්ච මොහොතේ පටන් ගෙනවා. මේ කර්ම ශක්තියත් එක්කලා ඒ රූපයේ යම් ආවසක් තීරණ වෙනවා. කර්ම ශක්තිය නිස්පාදනය වෙනකොටමයි ඒ නිස්පාදනය කරපු රූපයේ ආවස තීරණය වෙන්නේ. මෙන්න මෙච්චර කාලයක් මේ කර්මජ රූපය ක්‍රියාත්මක වෙලා ගිහින් අවසාන වෙනවා හවස් දවස වෙනකොට. මෙන්න මේක අවුරුදු සමහරවල් 100 ගානක් 1000 ගානක් ලක්ෂ ගානක් වෙන්නත් පුළුවන් ඊට වැඩියෙන්වත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ හටගන්නේ මේ කර්මජ රූපයේ වෙනස් වීමට වාජන වෙන මේ මොහොතේ පටන් ගන්න නිසා දෙවෙනි ආකාරයකට විග්‍රහ විද්‍යාමාන වෙනවා කර්මයයි පිරිතුයි කියන මේ දෙක එකතු වෙලා. එතකොට කියන ද්විජ රූප කියලා. නැහ ද්විජ කාය. ඒකජ කාය කියන එක මොහොතයි මොහොතයි කර්මයෙන් ගොඩනගන මොහොත විතර නෙවෙයි කියලා වෙන් කරන්න වෙලාවක් නැහැ. ඔය ඇහිපිය ගන්න මොහොතක් යන කලින් ඒක ඒකජ කාය ද්විජ කාය වෙලා නැහැ කර්ම රූපේ යුතු විපර්යාසයට වාජන වෙච්ච කය බවටපත් වෙනවා. ඔනේ ද්විජ කායික සත්වයා යම්කිසි විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඊටා සියුම් දේවල් අරමුණු කරගන්නවා. ඒ අරමුණකින් හිත හට ගන්නවා. සමහර වෙලාවට අනික ඇසකනදීවනාසී ශරීරයේ කියන ඊටා සියුම් එකෙන් හටගත්තේ නැත්නම් මනේන්ද්‍රිය මුල් කරගෙන මනසට ධර්මයක් ගන්න දෙවිලා. මනෝවිඥාන පහල කරලා හිත හට ගන්නවා. හිත හට ගන්නකොට චිත්තජ රූප කියලා එකක් නැගෙනවා ඒක. දැන් කර්මජ රූපයි හේතු විපර්යාසයේ වාදිනී වීමේ උතුජ රූපයි ඊළඟ චිත්තජ රූපයි. ඔයකින් තුනේ එකතුවක් හට ගන්නවා. දැන් හිතේ චිත්ත ප්‍රීතියක් හට ගන්නකොට ප්‍රීතිය මුල් කරගෙන හට ගන්නවා රූප. බ්‍රහ්මයාගේ ආහාරයේ ප්‍රීතිය විවේකයි. ප්‍රීතියෙන් චිත්ත රූප නිපදවිලා ඒ චිත්ත රූපේ චිත්තජ කය පවත් කරනවා. ඒක තමයි බ්‍රහ්මයායි කායක ආහාරය බ්‍රහ්මයා කලබල ආහාර ගන්නේ නැහැ. මේ බ්‍රහ්මයාට තියෙන ත්‍රිජ කාය කියලා කියන්නේ ඒකයි. කර්ම, හේතු, චිත්ත කියන මේ තුනෙන් හටගත්ත කායිකත්වය බ්‍රහ්මයාට තියෙනවා. බ්‍රහ්මයින්ට තියෙන ඔක්කොම ඒ කය. එතන මේ කයෙන් උපදින සත්‍යය මේ කාම ලෝකයේ සැරිසරන කෙනෙක් නම්. ඔව් සීල සුගන්ධය දුස්සීල දුර්ගන්ධය කියන කාම ලෝකයේ ඩල්දි සින්දු සින්දකින් කොහොමරි පරිහරණය කරපු කෙනෙක්. ශීල සුගන්ධයේ පරිහරණය කරපු කෙනෙකුට කර්මජ රූප වශයෙන් ආහාර ලැබෙනවා කර්ම ආහාර. ඊ ආහාරය වශයෙන් නැగిලා එනවා. ඊට ගෝචර වෙන්න පටන් ගන්නවා මේ බාහිර ලෝකයේ තියෙන මල් සුවඳ, මුල් සුවඳ, ගෙඩි සුවඳ, කොළ සුවඳ මේ ආදි වශයෙන් දෙයක් තියෙනවා මේ ලෝකයේ ඇතුලේ ඉන්න අය. ඔය ගන්ධබ්බ කියලා මේ ලෝකයේ ඇතුලේ ඉන්නේ නැහැ. ඒවා සුගන්ධ ආහාර වෙනවා. ඒ තමයි දේව ගති ඇති ගන්ධබ්බ. ඒ ගන්ධේ ඉල්බගත්ත ගන්ධයේ උරා බිව ආහාර වශයෙන් එතන බාහිර ලෝකයේ ඉතාසියුම් අර බාහිර තියෙන උතුජ කය නැත්නම් බාහිර ලෝකයේ ආහාරජ කයක් නැතිනවා. දුස්සීල දුර්ගන්ධයේ පරිහරණය කරපු කෙනෙක් හිටියා. අසුචි ගන වල මල ගන මුත්‍රා ගන කෙල හොඩු ගන ඒ වගේම ඉඳුල් ගන මේ වගේ බාහිර ලෝකයේ තියෙන ගඳ ගහන තැන්වල තියෙන ගන්ධේ ඒගොල්ලන්ට ආහාරයක් වෙනවා. වෙන කොරන්ඩයක් නැහැ ඒක තමයි වඩින්නට කාරණා. ඒක ඒ වෙලාවේ මේ සූක්ෂම කයින් ඇදලා ගන්න පුළුවන්. අන්න ඒකේ වැඩිල පටන් ගත්තාම සූක්ෂම ආහාරයක අයක් ඇතුළේ චතුජ කායිකින් තත්ත්වයට පත් වෙනවා. ගන්ධයේ ආහාරකෙන ජීවත් වෙන නිසා එයාට කියනවා ගන්ධයේ එල්බ ගැත්ත නිසා ගන්ධබ්බ කියලා. දැන් මේ අමුතු එකෙක් නෙමෙයි ගන්ධබ්බ කියන්නේ මේ ලෝකෙට ඓතිහාසික එකක්වත් විරජාතික අධ්‍යයාවක් කියන එකක්වත් එහෙම එකක් නෙමෙයි. මේ සත්‍යයාගේ මූලික වාලමීම ඔහුමයි. දැන් මේ පහළ වෙන සත්‍යයා තමයි ගන්ධබ්බා අවක්කන්ති හොන්ති කියලා ඔක්කන්ති කියලා බඩට යන්නේ. මව් ගැපගෙන ගිහිනම් මේ මස්ලී කයක් හදාගන්න ගණී වාල කයක් හදාගන්න. මස්ලී කයට උප්පත්ති වශයෙන් යන්නේ ඔන්න ඔය කියන ගන්ධබ්බය. මාතා පිතරෝච සම්නිපාතා මාතානි උතුන් හොන්ති ගන්ධබ්බා අවක්කන්ති හොන්ති කියලා මේ කාරණා තුනකින් දරු ගැබක් හට ගන්න ආකාරයක් දේශනා කරලා තියෙනවා. මෞර්ය දෙන්නාගේ ඉස්දී මෞර්ය කුයත්‍යක් වීම නිසා ගන්ධබ්බේ කැදින ඔක්කාන්තියේ පත් වෙනවා. ඔක්කාන්තියේ අපේ උපත්ති ඡායය ඇතුළු වුණා. අන්න ඇතුළු වුණාට පස්සේ තමයි මේ ගන්ධබ්බය අර කලල රූපී කියන එක ආරම්භ කරලා මව් කන බල ආහාරයේ පෝෂණය ඇදගෙන බඩ ඇතුලේ මස්ලේ කයිහි වැඩෙන්නේ. එතකොට සූක්ෂම සතුජ රූපී නෙමෙයි ඒකට කියන කරජකාය. අන්න කරජකාය කියන්නේ ගණීවාන රූපයක් ඇතුළු කරගෙන ඒතුලින් වැඩලා ලෝකෙට විහිුණා. ගණීවාන ද්‍රව්‍ය වස්ත ස්පර්ශ කිරීමේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාම ආස්වාද ලබන්න පුළුවන්. අද හිත නිසා පංචකාම ආස්වාදයේ වැඩුණු සද හිත නිසා ගණීවානේ දීක ආස්වාදී ලබන්නේ. ගණීවාන ලෝකයක් ගොඩනගා ගන්නවා. එවන් විදිහට ගණීවාන හයක් ගොඩනගා ගන්න ආකාරය ඒක ස්පර්ශ කරන්නේ. මේ ස්පර්ශයෙන් ලබන වින්දනේ තමයි ඔහු පංචකාම ආස්වාදී කියලා විඳින්නේ. මෙන්න මේ ආස්වාදී උදීගෙන විද ගැනීමට ගන්න බාහිර ලොකු උපකරණේ තමයි මස්ලේකය. නැත්නම් යම් කෙනෙක් හදිසිය මස්ලේකය විද හැදී බෙල්ල කපලා දාලා හරි වෙඩි කියලා හරි බෝම්බයක් ගහලා හරි මොන එකකින් හරි ක්ෂණයකින් හරි මස්ලේකය විද හැදී. අර සූක්ෂම කය විදෙන්නේ නැහැ. දැන් අපි මෙහෙම හිතන්නකෝ. බැලුම් බෝලයක් ඇතුළේ ගඳ ගහන දෙයක් හරි සුවඳ වෙන දෙයක් හරි අතුළු කරලා බැලුම් බෝලේ පුම්බනවා. පුම්බලා මේක කට වහලා හිර කරලා වදිනවා. දැන් බැලුම් බෝලේ හරි කියුබ් එකක් හරි අතුළේ දේවා සුවඳ දෙයක් හෝ ගඳ දෙයක් දාලා අතුළු කරලා. ඒක කට හිර කරලා බැඳලා. ඕකට බෝම්බයක් ගහලා විකිරෙව්වා. අර සුවඳක් විකිරෙල යනවා. නැහ ගඳක් විකිරෙනවා. අර බාහිරින් දාපු ආවරණේ බුදු පට්ටන් වෙලා යයි ගහපු වේගෙ. සුර විසිරි වෙලා යයි. ඒක ඇතුලේ තියෙන ගඳක් ගඳ පැතිරෙනවා. සුවඳක් තියෙනවා සුවඳ පැතිරෙනවා. අර බැලුම් බෝලයක් කියුබ් එකක් අතේ වෙඩි තිබ්බා. බෝම්බයක් ගහලා දැම්මා. ඒකේ සුවඳ ඊළඟට වාතයේ පිටලා යනවා. ඒවා සුවඳ පුපුරන්න බෑ, ගඳ පුපුරන්න බෑ. බෝඩ් දෙකින් හලුවකින් කොටන්න බෑ, කොටලා විනාශ කරන්න බෑ. වෙඩි කියලා විදලා විනාශ කරන්න බෑ. ගඳ කියන එක සුවඳ කියන. ඒ වගේම ගන්ධබ්බ කායිකත්වයේ තමයි මේ කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඇතුළත තියෙන කය. මේ කය විනාශ කරලා දැම්මත් හදිසිය මොන දෙයකින් හරි. අර ගන්ධබ්බ කායට පොඩ්ඩක්වත් ආපදාවක් වෙන්නේ නැහැ. ඒක පැත්තකට වුණහම ඒ සූක්ෂම කයකට පුළුවන් රූප බලන්න, සද්ධාහන්න, ගඳ සුවඳ ගන්න, රස ගන්න හැකියාවක් ඒ සූක්ෂම කයි තියෙනවා. එයාට කියන්නේ මලා කියන්නේ මං අහකට විසුණා. වඩවිත බලනකොට එයාගත් මේ කයින් වඩවිත බැදී. අරම සත්‍ය, චිත්ත සත්‍ය, ප්‍රියාත්ම කියන මේ සූක්ෂම කය අසුරු කරගෙන. ඊට මේ මස්ලේ කය හදාගෙන මේක අභ්‍යන්තරේ ඉන්නකොට තමයි මස්ලේ කය ඒකෙන් ප්‍රියාත්ම කරන උපක්‍රමයක් තියෙන්නේ. මේකයි මේකයි ක්‍රියාත්මක කරන උපක්‍රමයේ මේකයි ඒ දනුව ක්‍රියාත්මක කරනවා. ඉතන ඉතන හැටියට මේකයි ක්‍රියාත්මක කියන්නේ මේ ප්‍රවේශය. ඉතින් මේකයි කියන්නේ බාහිර කොටස. බාහිර කය. ඉතින් බාහිර කය මරුණා කියන්නේ හත්යා මලා කියන එක වෙන්නේ නැහැ. චිත කරා කියන්නේ කරන්නේ නැහැ. චිත වෙන්නේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ කර්මජ කය. චිත්තජ කයක්, උපතු කයක්, ආහාර කයක් චිත කරන්නවත් ප්‍රතිසන්දි කරන්නවත් කාටවත්ද? චුතවින්ද පරිසන්දි වෙන්න හේතු වෙන්නේ භවාංග වශයෙන් පවතින කර්මජකය. කර්මජකයට ආධාර කරගත් අන්‍යව තමයි චිත්තද උතුල ආහාර ආදි වශයෙන් බාහිර තියෙන හැම දෙයක්. මේ බාහිරිය වනසලා. කෙනෙක් චුත කරන්නේද? බාහිර දෙයකින් පරිසන්දි ගන්නද? පරිසන්දිය පූර්ණ කර්මජකය. කර්ම ශක්තියෙන් ගොඩනැගෙන පරමාර්ථ තුනක් එකතු කරලා. මූලික කය කාය දසක භාව දසක වස්තු දසක කියලා. පරමාණු කොටස් වල රූප කලාව 10 පොඩි තුනකින් ඉස්සෙල්ලා ප්‍රතිසංකේතයෙන් ආරම්භ කරන්නේ මේ බාහිර ලෝකෙ කිසිම රූප කලාපයක් ගන්නෙ නැතිව. කර්ම ශක්තියමයි ඒ රූප ගොඩනගන්නේ. ඒ නිසා කියනවා ප්‍රතිසංකේතය පූර්ණ කර්මජය. අන්න එතන පටන් ගන්නේ සංජාති එපිට කියනවා ಜಾති කියන අවස්ථාව. ඉස්සෙල්ලාම ಜಾති කියන පරිසංයම. එතන පටන් ගන්නේ චක්කු දසක, රෝත දසක, ගාන දසක, ජීවහා දසක කියලා. මේ පරිසංදීදී හටගත් ඉතාම සූක්ෂම වාස්තුවේ. ඇස කන නාසය දිව කියන මේ හතරේ ප්‍රසාද රූප හතර පහළ වෙනවා ඊළඟ මොහොතේ. ඒකත් කර්මජාත. හටගත්තාම දසක 70කින් සංජාති කියන හටගන්නවා. ಜಾති සංජාති. ඔන්න සංජාතික වශයෙන් හටගත් එකනාල පුරුවන්කම තියෙනවා මේ ලෝකේ ගලසුවද ආහාර වශයෙන් ගන්න කර්ම ශක්තිය මුලික මූර්තිය කරගෙන ඔහුට ගොඩ නැගිලා හරස් වෙලා තියෙනවා. අන්න ඒක ගත්තහම තමයි යා ගන්ධෙහි එල්බ ගත්ත නිසා සංජාතික ගන්ධබ්බ කියන නමේ හැමෙන්න. දැන් ගන්ධබ්බ යන්නේ අවුසේකෙ නෑ මේ සත්‍යයදී අවස්ථාවක්. උපදින සත්‍යයගේ මස්ලේ කායක ඉස්සෙන යම් කෙනෙක් මැරිලා මස්ලේ කය හට ගන්නකොට කිප වෙලා ප්‍රතිසන්දි වුණා නම් මැරෙන මොහොතේ අන්‍යයාට හට ගන්න ක්‍රමෙ. හතංච වික්‍රේ ජාති. මේ ජාතිය වහන්නේ ජාතිය කියන්නේ මොකක්ද? යම් තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්ත්වනිකා. ඒ සත්‍යෝ ඒ සත්ත්වනිකා යන්නේ. ජාති අන්න එකක් ආවා. ඔන්න ප්‍රතිසන්දි. අලුතින් සිවුල් කර්තිය ප්‍රතිසන්දි නම් කර්මජය. සංජාති. කර්මජ වශයෙන් හට ගන්න වියක අවස්ථාවේ අරගෙන චක්කු දසක, සෝත දසක, ගාන දසක, දිව දසක, දසක 70ක් කියලා පහල කරපු අවස්ථාව. උන්නේ අවස්ථාව සංජාති වුණාට පස්සේ එයා ඒ ජීවත් වෙන සත්‍යේ පාඩ පත් වෙලා ඉතින් සූක්ෂම සත්‍යෙ. දැන් එයා ඉපදින ඉවරයි. එන්න පරිසන්දිය ලැබලා ඉවරයි. ජාතියක් ඉවරයි. දැන් මෙයා කර්ම ශක්තිය ලැබෙන ආහාරයෙන් අරගෙන අනවනොට දන්දේ ඉල්බ ගත්ත නිසා දන්දබ්බ වෙනවා. දැන් මේ සංජාතිකය තමයි දන්දේ ආහාරයෙන් දන්දබ්බ කියලා නම් වෙන්නේ. අන්න තුන්වෙනි අසා ඔක්කාන්ත. අන්න ගැබකට යන අවස්ථාව. සංජාති කියන මාස ගානක් ඉන්න පුළුවන්, අවුරුදු ගානක් ඉන්න පුළුවන්. ඒක කාල සීමාවක් නෙවෙයි. ඔහුට ගැළපෙන ගැබක් කර්ම ශක්තියට අනුකූලව විශ්වයේ ලෝකේ හටගන්නකම්, පරිසරය හටගන්නකම්. ඊට ගැළපෙන ස්ථානයක් අරමුණු කරලා යොමු වෙලා. එයා එතන ගැවෙමින් ඉන්නවා සංජාති. අවිදම් යම් කිසි තාත්තා කෙනෙක් හරි අම්ම කෙනෙක් හරි වැරෙනකොට දුව මතක් වුණා. බින්දහම කරලා තිබුණා, මිනිස් සංකාරයක් වඩලා තිබුණා. අනේ මට දුවට උදව්වක් උපකාරයක් කරන්නත් බැරි වුණා. අනේ කොහොම හරි ඒක නම් අත්හැරලා බෑ. ඒ කියන්නේ අනාථ වෙනවා, අසරණ වෙනවා, මම නැත්තම්. ඔහොම හිතේදා මලා. හැබැයි මලාට පස්සේ මොකද වෙන්නේ? යහපත් ගුණ ධර්මයක් මිසක් අයහපත් එකක් එහෙම තිබුණේ නැත්නම්. අර දුෘෂ්‍ය විදිහට තිබුණ ඇලුමක් නෙමෙයි නම් තිබුණේ. උදව්වක් උපකාරයක් කරන් තියෙන යහපත් බලාපොරොත්තුවක් නම්. මිනි සංකාරින්ගේ දුවලට දරුවෙක් කියලා හෙන්න පුළුවන් විදිහ පරිසරයක් ගොඩනගින්න පුළුවන්. හැබැයි දුවතාව අවුරුදු 8යි 10යි පොඩි එකියා. දැන් මගේ දුවට සම්බන්ධ වෙන කොහොම හරි දුව රැක ගන්න ඕනේ, දුවක් පෝෂණය කරන්න ඕනේ මම කියලා අදහස තුනහම. කර්ම ශක්තිය මේක තීරණය වෙලා යනවා දුවර දරුවේ ඉතිරි. හැබැයි දුවර දරුවේ කියන දැන් ජපට යන්න බෑ දුවට අවුරුදු 8යි 10යි තමයි පොඩි එකියා. දැන් මොකද වෙන්නේ? අන්නේ ಜಾති වෙලා සංජාති වෙලා නිකන් අන්තරකබ්බයි කියලා හැදිලා නැහැ දණ්ඩබ්බය හැදිලා. ඔක අන්තරබ්බය කියන්නේ වින නමක් මේ මොකද මහායානිකින් දාපු නිසා මේ තේරවාදී පිළිගන්නේ අපි ඒකත් අත්දැල්ලම දාලා ගන්ධබ්බ කියනෝගෙන ඉන්න බෑ මොකද බුදු දන්වා හිතේ වෙලා තියෙනවා ගන්ධබ්බයයි නැහැ නම් මෙන්න මේ ගන්ධෙහි එල්බගෙන අර දුස්තිල දුර්ගන්ධයකුත් නෙවෙයි සීල සුගන්ධයට අවශ්‍ය වන්නා වූ යහපත් දේවල් කරලා තිබුණා යාර කර්ම ශක්තියෙන් ආහාර ලැබෙනවා යා ඒ ආහාරයෙන් පෝෂණය වෙනවා ඒ පෝෂණය වී ඉන්න දුව ලොකු මහත් වෙනවා ඉන්නේ කොහෙද? ඔන්නේ ගන්ධබ්බ කියන සත්තු. අවුරුදු ඉඳලා කියන ගන්ධබ්බ අවුරුදු 7ක් 8ක් යන කෙනෙක් ඉන්නවා ඒ. අය ඉන්නේ තුය ඇසුරු කරගෙන. යාළු දුව පේනවා. ඒකේ අදින්දකේ ඉති පොඩි ඉති ඉස්සව කොහොමද මම උදව්වක් කරන්න ඕනේ, උපකාරයක් කරන්න ඕනේ, මං ඉන්න ඕනේ ඒක ළඟට. කොහොම හෝ ඉතේ ඉඳන් අර ගන්ධබ්බ ඇසුරු ඉන්නේ. අර දරුවා වැඩි විදියටපත් වෙනවා. මාතානි උතුරි හොන්ටි කියන මව ඉස්සෙල්ලියක් වුණා. විවාහයක් කරගෙන මාතා පිතරෝද සම්නිපාතා කියන මෞපිය එක්වීමක් උදාහ. අන්න දැන් කාරණා දෙක සම්පූර්ණයි. ගන්ධබ්බ අවකන් කියන තේ කියන. අන්න වැඩිච්ච මව ගන්ධබ්බ අවශ්‍ය කියන නම් ගැබට යනවා. ඊළඟට අපි මොකද ඉන්නේ? ඕක්කන්ති වුණා ගැබට. යාරි ගිය ශරීරයේ නෙවෙයි, පිටව ශරීරයේ නෙවෙයි ගැබේ තියෙන්නේ. මුත්තක කය කර්මජ කය කියන එක. මේ අනුකූලව කර්ම ශක්තිය මුල් වෙලා ලොකු කරන්න, කුඩා කරන්න, ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක ඉතිකාරිතු දත්තරම් ප්‍රමාණි දේවතාව 10000ක් ඇඟට නොගැටි ඉඳලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරා කියලා අපි ධර්මයේ 10000 වෙනවා. එන කොයිතරම් සූක්ෂම වෙන්න පුළුවන්. කිසි අනුපාදවලට වනහන්න පුළුවන් අර දෙවියන්. දැන් මේ ගන්ධබ්බයක් උඩා වුණාම කාටවත් වෙන්නේ නැහැ පිටක් වුණා විතරයි. විහිල්ලා ඉන්නත් පුළුවන්, පැටි වෙන්නත් පුළුවන්. මෙන්න මේ ඉඩාම පිටක් බවට පත් වෙන්න පුළුවන් සූක්ෂම ගන්ධබ්බය. වෙලා ඉන්නවා. අර මව් ගැබට ඇතුල් වෙන්න ප්‍රශ්නයක් නෙමෙයි මේ ඉඩාම සියුම් දෙකකින් ගඳ සුවේ ඇතුල් කරන මාත්‍රයක් ඇතුල් කරන මත්තම තුනක් ඇති. ඒක නැතිලා ඉතින් අර මව් පිය දෙන්නගේ එකතු වෙච්ච සුක්‍රාණු බිම්බාන් වාදී වශයෙන් එකතු වෙලා ඉතින් හදා ගන්න ක්‍රමෙකින් ජනකානුවක් නිෂ්පාදනය කර ගැනීම ආරම්භ කළා. කළ ආලයට ඇලීම නිසා කළ ආලයට අය වෙච්ච නිසා කලලය කියන එකක් හදා ගන්න. කළ ආලයට අය වීම කියන කළ ආල අය කලලය. කලලය කියන එක වචනේ පොතේ තියෙන නිසා ඇයි මේ වචනේ නිරුක්තිය දැක්කේ නැහැ. මොකද්ද වුනේ? දැන් දුවට කළ ආලයට අය වෙලා නේද මේ ඉන්නේ. කලලයක් හදා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කළ ආලයට එක් වෙච්ච වර ඊළඟට හදා ගන්න. මව් කන බොන ආහාරයේ සතර මහා භූතයන් අර ඕජස වශයෙන් අරගෙන ඒ වර අර ගන්නවා ඒක. කළ ආලයට එකකට ඒ වර නිසා කළ ආල ඒ වර කලේවර වෙනවා. නම් අපි ඒකට කලේබරේ කියලා නමක් දෙනවා. කලේබර අපේ නිග්ගේ පවාදවා කියන්නේ. කලේබරේ කියුවොත්. වෙල ආලයට අලුතෙන් එකරකට බර පිට කරනවා මේ කියන්නේ. කලේබරේ. අන්න කලේබරේවත් හයක් හදාගන්න. මෞගෙන් බිහිලා ඉඳන් එනවා. දැන් ඉතින් මෞගෙ දුව හැටියට කරගෙන අර අව පොඩි එක. නමුත් ඉතින්ලා එයාගේ අම්මා. දැන් අම්මා එලා ඉඳලා හිතලා අවුරුදු 7-8ක් දරුවා වැඩි බියට පත් වෙනකන් හිටියේ කොහෙද? අමුතු යාත්‍යක නෙමෙයි. මේ ලෝකෙම මේ සත්‍ය අවශ්‍යම ප්‍රතිසන්දිය ලබා ඉවරයි. ප්‍රතිසන්දියෙන් පස්සේ ඔක්කාන්තියට එනකම් අතනමඟ ඉඳපු කාලයක් තියෙනවා ගන්ධප්ප කියන අවස්ථාව. ওই අවස්ථාව විද්‍යානුකූලව තෝපුලා තියෙනවා, ධර්මානුකූලව තෝපුවෙනවා. ඔක අමුත්තක් නෑ. ඕකට මහායානිකයෝ මේ අන්තරාවයිතියක් වගේ නේද? ඕකට උඩ පැනලා හැරෙන්න ගඟලනවා. තව කිසිම අපි පිළිගන්නේ නෑ අන්තරාවයිතියේ මේ බුද්ධාම නෑ. ඕකට ගන්ධප්පයක් කරන ඉවරයි. අපිට පිළිගන්නේ ඒගොල්ලෝ අන්තරාභාෂය කියන්නේ අපි ගන්ධබ්බය කියන. නේද සංජාතිකය ඔක්කාන්තය එනකම් ඇසුරු කරන්නේ අර කර්මජ ආහාරය අරගෙන පිළිගු කාලේ. ඉතින් මේක ධර්මානුකූලව පැහැදිලිවම අපි ධර්මයේ තියෙනවා අපේ ධර්මයේ තියෙනවා. වච්චගොත සූත්‍රයේදී වච්චගොත පරිමුඛාදීක බුදුදාන වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේක අයත් අත්හැරියා. මතු කය කෙල ගියේ ඉන්නේ. ඒ අතර සත්‍යය කුමක් උපාදානයකින්ද ජීවත් වෙන්නේ? අතරක් නැනම් මොන අතරක් ගැනද වචනේ අහන්නේ කියලා අහනවා නේද බුදුදන්නා. මේකයි අත්හැරලා මතු කයද කියන්නේ අතර මොකක්ද කියලා අහනවා. වචනේ මේකයත් අත්හැරියා මතු කයකට ගියේ කියන්නේ. එකල්ලි මම තණ්හා උපාදානයකින් ජීවත් වෙනවා කියලා කියනක බුදුදන්නා අපි පිළිතුරක් දුන්නා. දැන් අතරක් නැද්ද? ඇයි අපේ ධර්මයේ පැහැදිලිව තේරවාදී ධර්මයේ ත්‍රිපිටකයේ මේක තියෙන්නේ? අර අතර කතා පිළිගන්නේ නැහැ. අතර ඉන්න භවයේ අන්තරාභවයේ ඒක නේ කියන්නේ. මේ අතර තියෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. මේ අතර තිබුණා බය වෙන්න තියෙන කාරණේ මොකක්ද? ඒකල බය වෙන්න හේතුවක් නැහැ නේ. මොනවාට බය වෙන්නේ කියන්නේ? පිළිගත්තු තාත්ව රුචියට මේ තියෙන බය ඉන්න හැටියක්. ආත්ම රුචිය අඳුරන් නැති කතිය හිතා ඉන්න මේකයිදී මේකේ නිර්මාණ ලහකට කියတာ තමයි ආත්ම දුක්ඛයක් ගන්නවා එහෙම කියොත් නොවැරණ හත්යේ ගේනවා නොවැරණ හත්යේ මේ උපදේ වඩා මැරෙන කල්ම ඉන්නේ මේ වස්ලේ කායක ඇතුළේ ඉන්න කොටවත් නෑ මේ අතරත් මොහොතක් ගන්න වැරිනවා මොහොතක් ගන්න වෙනස් වෙනවා එහෙනම් මිනිස්සේ ඉපදිලා මිනිස් සම්මතිය තුල ජීවත් වෙලා අවුරුදු 60 70 80 90 මිනිහා මැරෙනකොට එතනත් ආත්මයක් තිබුණා ආත්ම දුක්ඛය ගන්න අයි මිනිසයාගේ නම කියනවා. එයාට නම කියාගෙන නමින් කතා කරනවා. එයා ඉතින් ඒ බුද්ධලයා උපන්නා වුණා අපි එයාට මේ නම දැම්මා. දැන් එයා තරුණයි කියලා නමින් කතා කරනවා. දැන් එයා වැඩිහිටි බලපත් වෙලා දැන් එයා මහලු වෙලා කියලා අපි ඒ නමින්ම කතා කරනවා. ඒ නමින්ම ඉන්න කුයි වෙලා නැහැ මලා කියලා තනිසරේ ආරංචියක් දැවුවා. අර නම කතා කළා කියලා අවුරුදු 60 70 80ක් ඉස්සේ. ආත්ම දෘෂ්ටියක් එහෙම අහුවෙනවා. ඉතර කාලයක් ආත්මය ඇති වෙනවා කියලා දන්නවද? සත්‍යයේ ඉන්නව දැක්කොත් එහෙම මැරෙනකොටත් මැරුන්නේ නැහැ කියලා එහෙම දැක්කොත් එහෙම ආත්ම දෘෂ්ටියට වටනවා කියලා ගන්න ඕන ආකල්පය. ධර්මයෙන් නිරන්තර ප්‍රවිසක් වෙන එකක් නෙමෙයි. ගන්නබ්බ කියලා කියන්නේ මෙන්න මේකයි. ගන්ධෙහි එල්බගෙන ජීවත් වෙන කාල සීමාව ගන්ධබ්බ කාලය. මේ සූක්ෂම කායිකෝ ඉන්න අවස්ථාව ඒකයි. අන්තර භවය කියලා කියන්නේ අන්තර භවය කියලා අමුතුකක් නෙමෙයි, ගන්ධබ්බය කියලා කියන්නේ භවයම තමයි. ඔක අන්තර කියන්නේ අතුලක් කරන්න පිටක් කරන්න දෙයක් නෙමෙයි. භව කියන්නේ නිර්මාණ. නිර්මාණාත්මක ශක්තිය භව. නිර්මාණාත්මක ශක්තියේ ගෝචර වෙලා ක්‍රියාත්මක වෙන යම් සකල මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගෙන ජාති. භවපත්‍යා ජාති. ඉතින් දැන් සත්වරයෙකුට ඉස්සෙල්ලා අපි මේ ශරීරයේ පවත්වන භව දැන් ඉවරයි. දැන් මේ මොහොතේ පවත්වන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙන භව ශක්තිය. ඒ කියන්නවත් වෙලාවක් නැහැ. අපි උදාහරණයක් අරගන්නවා නම් පහලක් පත්තු කරනවා මේ පොල් තෙල් පහලක් කො පත්තු කරලා දිනවා. දැන් මේ පොල් තෙල් පහලේ වැඩි අද ගිනි දැල්ලක් අද පේනවා. සත්වරයකට ඉස්සෙල්ලා ගිනි දැල්ල තිබුණේ සත්වරයකට ඉස්සෙල්ලා ඒකට වැවෙච්ච තෙල් වලින් නේද? දැන් සත්වරයක් ගෙවුනට පස්සේ ඒ වැවෙච්ච තෙල් වලින් ආයෙ ගිනි දැල්ලක් දැල්ලෙන සත්වරයකට ඒ වැවෙච්ච තෙල් තියෙනවා. නැක වැවුණා ඉවරයි. ඇයි ගිනි දැල්ල නොනිවෙන්නේ? අර තෙල් ගබඩාවෙන් ඇදි ඇදි ඒකට අවශ්‍ය තෙල් මොහොතේ ඒ මොහොතේ ඇවිදින්න. ඒ මොහොතේ ගින්තරට ඒ තෙල් දැවිදයි. ක්‍රියාත්මක වෙන නිසා නොනිමි ගිනි දැල්ල පේනවා. දැන් තත්පරයකට ඉස්සෙල්ලා කිව්ව ගිනි දැල්ල හටගත්ත හේතුව ඒ මොහොතේ ඒ හේතුඵලයේ ඉවරයි. තත්පරයේ දැන් තියෙන තත්පරයේ වර්තමාන තත්පරයේ ගිනි දැල් වෙන්නේ ඒ මොහොතේ හේතුඵලයි. එහෙනම් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන තෙල් ටික. ඒ ටිකෙන් තව මේ තත්පරයක් ඉදිරියට පවත්වන්න බැහැ. ඉදිරියට ගාව තෙල් තිබුණොත් තත්පරයක් පත්තු කරන්න. ඒ ටිකෙන් ඒ තෙල් ටික ඇදින එකෙන් ඉදිරියට අර ගිනි දැල්ල පවත්වනවා. එහෙනම් ගිනි දැල්ල විද්‍යාමාන නොනිමි දෙනුනක්. ඒ මොහොතේ හේතුඵලයේ එතන ක්‍රියාත්මක වීම නිසා ඉස්සෙල්ලා තිබිච්ච එකක් දැන් වෙනකම් හෝ දැන් එකක් පහු වෙනකම් හෝ තිබුණා. ඒ මොහොතේ හේතුඵල ක්‍රියාකාරීත්වයයි ඔය පහලින් දැනගන්න. දැන් මේ පහන වත්තු කරලා තියාගෙන නිකන් ඉඳ නෙමෙයි කිය විදර්ශනාත්මක ඕක බලන්න උදාහරණ ඔය තියෙනවා. පහන් දිහා බලනකොට අපිට ඕක තේරෙන්න ඕන. දැන් මේ විනාඩියකට ඉස්සෙල්ලා පහන වත්තු වුණා මම දැක්කා. දැන් පත්තු දැනුත් පත්තු වෙනවා. දැන් මේ විනාඩිය ඉස්සෙල පත්තු වෙච්ච තෙල් වලින්ද දැන් පත්තු වෙන්නේ. නැත්නම් දැන් තියෙන තෙල් වලින්. දැන් ඇදෙන තෙල් වලින්. නැන අර ගොඩුවේ තියෙන තෙල් වලින්. නෑ ගොඩුවෙන් තිරේට ඇදලා ආවිල්ලා තිරේ යකට ඇදින් සත් වෙච්ච තෙල් වලින් දැන් පත්තු වෙන්නේ. තා විනාඩියකින් පත්තු වෙන්නේ මොනවද? ඒ විනාඩ තෙල් ඇදුනොත් ඒක සත් වෙනා ඒ විනාඩට පත්තු වෙන්නේ. ඒක දැන් පත්තු වෙන්නේ නෑ. දැන් දැන් පත්තු වෙන හේතුවෙන් තෙල් සත් වීමේ හේතුවෙන් දැන් පත්තු වෙනවා නම් ඒකේ නෙමෙයි මතු පත්තු වෙන්නේ. මෙන් තෙල් කියන එක මේ ක්‍රියාදාමයේ වෙනා මෙතන. එහෙනම් එක 100 වෙනුනට 100 පවතිනවා වෙනුනට. මොහොතක් පාසා හේතුඵල පරම්පරාවේ ක්‍රියාදාමයක් වශයෙන් මේ ක්‍රියාවලිය පේනවා මිස. තව මෙතන එකක් නැහැ මෙතන පවතින එක. ඔව් ඇක්චුලි වෙන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා. ඔන්න ඕක දැක්කහම ඔය අනුසාරයෙන් මේ සත්‍යය කියන්නේ කවුද කියලා තෝරාගත්තා. දරුවෙවත් වල ක්‍රියාකාරීත්වයත් ඔය රටාව නේද කියලා තෝරාගත්තා. ඔන්න ඕක තෝරාගත්තහම අපි විඥානයේ මැවු මායා දර්ශනේ හැවටෙන්නේ නැතුව යථාර්ථය දැක්කහම කියනවා ආත්ම රුක්‍ය විදිලාගිය. දැන් සත් කියන්නේ කාය දැක්කද කොහෙව? කාය තිබුණාද හොඳට? මොහොතක් මොහොතක් වහා යන හේතුඵලයේ ඇරෙන්නේ. තවත් කාය කාටද තියෙන්නේ? මායා දර්ශනේ පේනවා. විඥානයේ වැවුව මායාව. ඇතිසේ පේනවා. ඇතිසේ පේන්නේ මේ කාය. ඇති එකක් කියලා නිගමනය කරන්න කොතනද? මොහොතක් මොහොතක් පාසා හේතුව ක්‍රියාත්මක ඉඳලා ඵලයේ ක්‍රියාත්මක. ඒ හේතුව මොහොතකින් නැති වෙලා ගිය ඵලයේ තේකින් ඒන් ඉහට පවත්න්නේ නැහැ. නමුත් කාලයක තෙල් ගැප් කරලා තියෙන නිසා කාලයක් අර ගැටිය පත්තු වෙනවා වගේ. ඒකට අවශ්‍ය කරන්නා වූ කර්ම ශක්තිය නැමති තෙල දීලා තියෙන නිසා. ඒකෙන් අවශ්‍ය කරන්නා වූ බාහිරින් ගන්න සතර මහා භූතයේ ඇලගෙන. ඕන ඕන හැටියට අමරෝලා කලකෝලා ක්‍රියාත්මක කරලා කයක් ඔය ඊටනු පවත් වෙනවා. අන්නේ ඉන්නේ ජීවිතය විද්‍යාමානෝ පේනවා. ඉතින් ඒ නිසා මැරිලා හිටියත් මැරෙන්නේ නැතුව හිටියත් ගන්ධබ්බව කියන තැන හිටියත් සූක්ෂමව හිටියත් හිත වෙන විද්‍යාවනේ. භවපත්‍ය ආදී කියන විද්‍යාවනේ. විදෙ තියෙන්නේ මොකද්ද? මේක ගණී භවන් ජාතිය අරක සූක්ෂම ජාතිය. ගණී භවන් ජාතියක් හෝ සූක්ෂම ජාතියක් පහල කළ ක්‍රියාත්මක කරන්න භව අවශ්‍යයි. ඒ භව වලින් තමයි පවත්තා. භව කියන්නේ ශක්ති විශේෂය. උපාදානින් නිස්පාදනය කළ හිටන් මනෝලෝකයට නැහනම් අර නාම භෝත්‍ර ඇතුළු කරන මනෝලෝකය හා සම්බන්ධව ගොන්නා කරලා තියෙනවා. ඒක යම් තරමක් විශාලද? ඒ විශාල නිසා ඒ නිෂ්පාදනය කරලා තියෙන මිනිස් කයක් පවත්වන්න බෑ. මිනිස් ජාතියක් ගොඩනගලා යම් කාලයක් පවත්වන්න බෑ. ඒ කාලේ පවත්වනකන් මේ ශක්තිය ඒකට වැය වී යනවා. අරිහත්ත්වයට වත් වෙනවා. ඉන්නකොට මේ ස්කන්ධය පේනවා. මේ භවයේ ක්‍රියාත්මකයට කියන ස්කන්ධය පේනකොට හරියට අපිට තාහන තෙල් පේන හැටියට අපි දැනගන්නා මේක තා විනාඩි 15යි 10 වෙන්න පුළුවන්. ඇයි? මේ අඩිය වැහෙන් තෙල් පොඩ්ඩයි තව තියෙන්නේ. තා විනාඩි 5ක් යනකොට නැහැ මේක නිවෙලා දැන්නා. මේ පිරේ දෙවිලා විතරයි තියෙන තෙල් ඔක්කොම ඇදිලා. තා විනාඩි 5කට වඩා කොහොමත් මේ පාන පත්තු කරන්න බෑ. අපි නිගමනය කරේ මොකෙන්ද? දැන් තෙල් ටික ගෙවිලා ඉවරයි පිරේ දෙවිච්ච මාත්‍රේ ඉතරයි තව තියෙන්නේ කියලා දැක්කොත් අපි දන්නවා මෙන්න මෙච්චර වෙලා යනකොට මේතරා නම් මේක පත්තු කරන්න බෑ. ওই තෙල් සහ වැටිය සහ පානේ ව්‍යාකාරීත්වය විනාද වනා පරික්ෂණය කරපු කෙනෙක් හිටියා. යාට කියන්න පුළුවන් මේක තාම ඉන්න විනාඩි මෙච්චරයි අත්තර මෙච්චරයි යනකොට මේක ඉනිහපත් වෙන්නේ නැහැ නේද ඉවරයි. දැල්ල ඉවරයි. මොකද එයා දන්නවා මේ තෙල් ගෙවෙන මට්ටම. තිරේ පෙගලා තියෙන තෙල් ප්‍රමාණය. දැන් ඉතරයි තියෙන්නේ. මේ ප්‍රමාණය ඇදිලා වෙයිලා ඉවර වෙන්නේ. මෙන්න මෙච්චරයි යන වෙලාව. අතිසූක්ෂමව දැක්කොත් එහෙම කී හැටි. තව විනාඩි 5යි අත්තර 10යි යනකොට මේක ඉවරයි. හරියට ඉවරයි ඊට පස්සේ වත් කරන්නේ හරියට හරි. ඔන්න ඕවන් රූක්ෂමෝ දකින්න පුළුවන් බව ශක්තිය දකින්න පුළුවන්කම ලැබුණා. අරිහත්ත්වයටපත් වෙච්ච අභිඥාලාදී විසුණුහන්සලා ඉන්නවා නම් උන්වහන්සලාට පුළුවන්. මගේ බව ශක්තියේ තව කොයිතරම් ශක්තිය තියනවාද කියලා බලන්න. බැලුවහම ආයුධ తీරණය කළා. මට තව ජීවත් වෙන්න තියෙන මෙන්න මෙච්චර කාලයක්. බලපුවහම ආයුධ తీරණය අවුරුදු 50කට නම් ඒ කාලේ ළඟ වෙනකොට දැන් එයා දන්නවා තව අවුරුද්දයි තියෙන්නේ. තව මාසයයි තියෙන්නේ. තව දවස්යි තියෙන්නේ. තව පැයයි දෙකයි තියෙන්නේ. දැන් ඉතින් නොකිය පිටනවා පාන්නේ හොඳ නැහැ. අනිත් පිස්සුන දැනු දෙන්න ඕන කියලා. ඉතින් බොහෝ අනෝ අනිත් පිස්සුන් හන්සලා ඉතින් කොහොම ආයේ දැකලා තියෙන පිටනවා පානවා. ඉතින් අපි මේ උඩ ඉඳලා පිටනවා පාන ආයේ දැකලා තියෙනවා. නීදාගෙන පිටනවා පාන ආයේ දැකලා තියෙනවා. එක එක විදිහට කියලා පිටනවා පාන ආයේ දැකලා තියෙනවා. ඉතින් මමත් අද එකක් වෙන්නම් නකො. හරි අතේ පස්සේ තියෙන පිටනවා පාන ඇති කියලා ඒක පිස්සුන ආතේ නම. මං ඉන්න සත්මන් කරගෙන පිටනවා පාන කියන කද වෙන්නා. දැන් එයා දන්නවා තව විනාඩි ගානයි අර බව ශක්තිය ඉවරෙන්න තියෙන ඊට පස්සේ මේ හය පවත්න්නේ ශක්තිය නැහැ. බව පත්‍ය ආදී ඉවරයි. මතුවලත් නිස්පාදනය කරන්නේ බව ශක්තිය. එයා දන්නා වෙලා. සක්මන් බලුවේ හරහා ඉවත් ඇඳලා හරියට එක කෙරවලට ගියා අනිත් කෙරවලට ගියා හරියට අර වෙලාව සත්තර ගන්න ඉනකොට හරියට ඉරවලට දෙන්න ආවා. උනාට ඉරවලට ආව ගමන් පුදුමක් ආවා. සල්පකේ අන්න තත්ත්වනීයව අන්තිම මොහොතේම දැනගැනීමේ හැකියාවක් ලැබෙන හැටි. මේ පිළිබඳ දැනීම අනුව තමයි කියන්න පුළුවන් මේ නිස්පාදනය වෙලා තියෙන ශක්තිය කොච්චරද. බවපත්‍ය ජාතිකෙන් ජාති නිර්මාණය කරන මේ ශක්තිය වැය වෙන නිසා. අහවල් දවසේ අහවල් වෙලාවෙන් ඉහට මේකේ අවශ්‍ය ඉවරයි. දැන් සත්‍යයට අවශ්‍ය මෙන්න මෙච්චරයි. මේ මිනිස්යාට මේ ඉඩ හැ ජීවත් වෙන්න බැහැ. අන්න එහෙම නිගමනය කරන්න. හැබැයි හතර ඉදිපාද වදලා තියුණා ওই ශක්තියට සංඛාරයක් නිස්පාදනය කළා යවන්න පුළුවන්. ඒක අනික් අයට කරන්න බැහැ. සතර ඉද්ධිපාද කියලා කොටසක් නැහැ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා. මේක වඩලා තියෙන යකි කෙනෙක් හිටියොත් ඒ අවිඥාලාභී ඒ උත්තරයට පුළුවන්. ආයු සංඛාරය දික් කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 80 අවුරුද්දෙන් පිරිනවා පාන කියනවා. නමුත් කැමති නම් සතර ඉද්ධිපාද වැඩුව කෙනෙක්ට කපක් හෝ ඉඩ වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා ආරාධනාවක් කළා නම් උන්වහන්සේ අදිස්ථාන කරනවා. අර ආයු සංඛාරය වැඩිද්දී ඒ කාල සීමාව. එකතරා ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්න පුළුවන්කම තියෙන ඉතින් අභිඥාලාභී සතර ඉන්ද්‍රපාද වැඩුව කෙරේ. අන්නේ අයිට ඒවා කරන්න බෑ. අර මරණාසන්න මොහොතක් ආවොත් ඒ මොහොතේදී දැනගන්න පුළුවන් මෙන්න මේකින් හැර මේ ජීවිතේ පවතින්නේ නැහැ කියලා. ආයු සංඛාරයේ වැඩුවත් එයාට පුළුවන්කම තියෙනවා ඉදිරියට තව පවත් ගන්න. මේ අන්තර්භාවය කියන්නේ ඒකයි. දණ්ඩබ්බයනු අන්තර්භාවයයි. ව්‍යවහාර කරයි. ඔයි ඉතින් ඒක එහෙම තමයි. අන්තරාභාවය කියලා කියන්නේ අපි ගන්ධබ්බ කියන අවස්ථාව. ඉතින් මේ වාක්‍ය හොය හොයා ඉඳලා තේරුමක් නැහැ. මේක මේ නොකිය බැරි කවට මේ ප්‍රඥාව පටලවාගෙන ඉන්නකොට ඕක විසඳ ගන්නකම් හිත නිදහස් කරගන්න බැරි හින්දායි මේ මං අසවැත්තෙන් හරි මෙයා විග්‍රහ කරන්නේ. මේ ගන්ධබ්බ කියන තැන හිටියත් තිබුණ රූප වේදනා සංඥා සංකාර විඥාන නේ තිබුණා කියන්නේ. අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ කියනවද නැද්ද කියලා. තිබුණා නම් එහෙම කියනවා නම් ඒක මොනවද තිබුණේ? රූපතමකෝ රූපයක් තිබෙනවා. ඒක රූපස්කන්ධයේ සම්බන්ධ සාභයක් දක්වන ඒවා නයි. ඒක කියන්නේ වේදනාව දැනුණාගේ වේදනා ස්කන්ධයක්. සංඥාවක් වශයෙන් හඳුනා ගත්තා නම් සංඥා ස්කන්ධය තමයි. ඒක ප්‍රියමනාප හෝ අප්‍රියමනාප යමක් නිපදෙවුවා නම් සංඛාර ස්කන්ධය තමයි. එහෙම සත්වයේ පුද්ගලයේ කියන විඥාන මායාවකට කොටු වෙලා ඉඳන් එහෙම නිගමනය කළා නම් විඥාන ස්කන්ධය තමයි. පංචස්කන්ධය නම් දුක්ඛ ස්කන්ධයයි දෙපැත්තක් නේද? මම හරයක් තියනවා කියලා ගන්න එකක් නැහැ. ඒක අනිත්‍ය දුක්ඛ නැත ගොලි. එහෙනම් ඒක ඇතුළු කරලා නිවන් දකින්න බෑ කියලා නිවලක් නැහැ. දුක්ඛ ස්කන්ධය තමයි. එහෙනම් මට එකක් තියෙනවා. මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේවා. අතීතයේ තිබිච්චත් අනාගතයේ ගොඩනැගෙන ඒවත් මේ වර්තමානයේ තියෙන ඒවා සූක්ෂමව තිබුණත්, ඝනව තිබුණත්, හීනව තිබුණත්, ප්‍රනීතව තිබුණත් මේ ක්‍රියාකාරීව තිබුණත් මේ ස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන කොටසයි. එහෙනම් ඔය තුන කවදාවත් සැනසෙල්ලක් නැත්නම් තිබුණත් සැනසෙල්ලක් නැහැ. නැහැ කියලා මට හිතන්නෙකුත් නැහැ. දැන් මේ තියෙන තැන මොනවද කියන්නේ? මෙතන යම් රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක් විද්‍යාමාන වෙනවා නම් මෙන්න මේ දිගේ චන්දරාගයෙන් බැඳීමක් තිබුණා මේකත් අරගන්න ඕනේ. අත් අරගන්නවා කියන්නේ නැහැ, අත් ඇරෙනවා. ඇත්ත දැක්කහම. නම් මොකද කරන්න ඕනේ? ඒ ස්කන්ධ පහ අතීත, අනාගත, වර්තමාන, සියුම් ගන්න, දුර ළඟ, හීන ප්‍රනීත ස්කන්ධ පහයි යමක් වීනා. යමක් වෙයිනා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි නිසා ගන්න හරයක් නැහැ. හැමතිස්සේ පාත්තන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒ ප්‍රයත් වර්ගය සැනසීමක් ලබන්න පුළුවන් දෙයක් ඒක ලබන්න පුළුවන් මාධ්‍යයක් ඇත්තේ නැහැ. හරයක් තියෙනවා කියලා පිළිතල් එකක් ඔය අතර ඇත්තේ නැහැ. එහෙනම් ගත යුතු තීරණය මොකද්ද? ඒකින් අත විදියා. එතනින් අත විදුණා නම් දුක ගොඩනගන්න තිබිච්ච ඵලේ ඉවරයි. අන්න ඉතින් මම පත් වෙනවා නම් ඒ නිවනයි කියලා දැක්කදාද? එයාගේ දර්ශනඥානයේ පහළ නැහැ සෝතාපන්නී කුණා. එයාට කවුරු වතාවේ මාර්ගය කියලා දෙන්න දෙයක් නෑ. එයාට හොයන්න දෙයක් ඉතුරු වෙලක් නෑ ලෝකෙ. කොහේ තිබුණත් පංචස්කන්ධයයි තියෙන්නේ. එහෙම නැත්නම් ස්කන්ධවත් නෑ. කොහේ තිබුණත් මේ ධාතු හයයි. හයින් බැලුවනම් මොකද්ද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඤ්ඤාණ ධාතුව මේ ධාතු හයෙන් කොනසන්නේ කොහේ තිබුණත් තියෙන්නේ. මට හැඟවිලා තිබුණා කිව්වත් තියෙනවා නම් තියෙන්නේ ඒක. ඒ ධාතු හයේ ගන්න දෙයක් නැන්නම්. හැඟවිලා තිබුණත්, එළි පිට තිබුණත් ගන්න දෙයක් නෑ. මට ඒකෝකින් වැරදුනේ. ප්‍රශ්න ඉතලක් ඉවරයි. ලෝකේ වෙන ප්‍රශ්න ඉවරයි. ආයතන ධාතු 10කට වෙලා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ආදි වශයෙන් මේ 18 ධාතුල බෙදලා බැලුවා. සියුම්ම තිබුණත්, ගණී භවන තිබුණත්, අතීතයේ තිබුණේ ඒවා ගැන බැලුවත්, දැන් තියෙන ඒවා ගැන හිතුවත්, වර්තමානයේ ගොඩනගෙන ඒවා ගැන හිතුවත්, ওই ධාතු 18න් පිටස්තර ගොඩනැගිල්ලක් නැහැ. මේ ධාතු 18 තුළ අනිත්‍ය දුක්ඛ නැතරෙන්න ගන්න දෙයක් නැහැ කියලා දැක්කදා. අර කිව්ව ලෝකේ විලාසිතේ සියලු චන්දරාග කෙලවර ගන්න ඒ දර්ශනය ඇති. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන ආදී වශයෙන් ආයතන 12 අරගෙන. ලෝකේ තියෙන ඔය දිගේ කියලා ගන්නවානේ. අතීතයේ තිබිච්ච ඒවාත්, දැන් තියෙන ඒවාත්, මතු හට ගන්නවා නම් හට ගන්න ඒවාත් අනිත්‍යයි දුකයි අනත්තයි. ආයතන වලින් ඇති ඉස්සර. සූක්ෂමව තිබුණත්, ප්‍රනීතව තිබුණත්, හීනව තිබුණත්, කොයි ආකාරයෙන් තිබුණත් ආයතන වල ස්වභාවය අනිත්‍යයි දුකයි අනත්තයි. ඒක නිහ ගන්න දෙයක් නෑ. ඕක දැක්කම ඔය පිටසර ලෝකෙකුත් නෑ කියලා දැක්කන. මම මොනවා ගැන ලෝකෙ හොයන්න තව පරිස්සම් කරනවා. ඔය ටිකනේ කොහෙද ඉන්න තියෙන්නේ? ඔය ටිකේ කොහරි එකක් හෝ කීපයක්. එහෙම නෑ ඒක අනිත්‍ය දුක නැත ගොඩක් ගහ වෙන එකක් නෑ නම් මම මොනවා හොයන්නේ? ඔයලාට කි වැඩේ මොකක්ද? මගේ කියලා. ඒක පළපදියම ඉන්න. මම එක්ක ගොඩ නගන්නද? සාරත්‍ය ගොඩ නගා ගන්නද? ඒකක් නෑ ඒක. ඔන්න ඔය ටික හොයාගෙන ගියානම් මූලික දර්ශනේ එනකොට ලෝකයේ කියන එක අසාරයි කියලා දැකලා ඉවරයි. තවත් ලෝකේ සාරත්වයක් වතනපත් අන්ත මාත්‍රයක්වත් ඉදිකට දුරක් තරම්වත් සාරත්වයක් කියන්නේ එකක් නැහැ හැවැතිල්ල නිසා. ඔන්නේ මූල ධර්මයේ දැක්කනා. ඔබට තීරණයක් එන්නේ නැහැ ලෝකයේ අදින සැනසීම හොයලා වැඩක් නැහැ. සැනසීම ලෝකේ නැහැ කියන එක සත්‍යමයි. ලෝක යම් තැනක ලෝකේ නැද්ද? එතන දුකක් ඇති වෙන්නේ ජාති නැති නිසා එතන දුකෙන් නිදහස්. යම් දුකෙන් නිදහස් තැනක් ඇත්නම් ඒ තමයි සැනසීම. ඒ තමයි නු. ඒක දැක්කනා ඔහු දිවන දැක්ක. දුක දැක්ක, දුකේ හේතුව දැක්ක, නිරෝධය දැක්ක, මාර්ගය දැක්ක, ඔක්කොම දැකලා ඉවරයි. දැන් ලෝකේ ආදීනව සත්‍ය නිවන සාන්තයි කියලා සීකරනකොට ඔබට මාර්ගය වැඩෙනවා. ඔච්චරයි කියන්නේ. මේ ප්‍රශ්න එකක්වත් එතකොට අහලා ඉතුරු වෙලා නැහැ.